කරු ලක්ෂ්මන් කිරියල්ල මැත්තම තමයි මේ නිතු නම එක කාලයක්.
කරු නියෝජක තනායකතුමනි, මම ඊයේ පක්ෂනායක රැස්වීමේදී මම කිව්වා අද මේ පෝට් සිටියේ ගැන සාකච්ඡා වුණාට මම කතා කරන්නේ මේ රටේ වර්තමාන තත්ත්වය ගැන. මොකද අපි විවාදයක් ඉල්ලුවා රටේ වර්තමාන තත්ත්වය ගැන කතා කරන්න, නමුත් ඒ විවාදය අපිට දුන්නේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම අද මේ රටේ ජනතාව හැම පැත්තකින්ම විශාල පීඩනයකට, ජීවත් වීමේ ප්‍රශ්නය, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය, විශේෂයෙන්ම මේ මැතිවරණය ගැන. දැන් මම අද දැක්ක මැතිවරණ කොමසාරිස්වරයා කියලා තිබ්බා මේ දුන්න අපබෝධය ඩිපොසිට් එකවත් ආපහු දෙන්නේ නැහැ කියලා. ඒකටත් කියලා එච්චරට බංගලොත් ලැජ්ජයි මේ වගේ දේවල්. දිවිනේ පත්තරේ පාර්ලිමේන්තු පිටු තිබ්බේ. ඉතින් ඔබතුමා දන්නවා, ඔබතුමා සෑහෙන කාලයක් මේ පාර්ලිමේන්තු පිටු කෙනෙක් හැටියට මේ ෆ්‍රැන්චයිස් ඡන්දයිති කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක්. මූලික මිනිස් අයිතිවාසිකම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණේ තමයි මූලික මිනිස් අයිතිවාසිකම් අපි ආරක්ෂා කරන්නේ. එතකොට මැතිවරණ කොමිසමේ කකුලෙන් අඳිනවා කියන්නේ මේ මූලික මිනිස් අයිතිවාසිකමට පාරක්. දැන් අපේ ව්‍යවස්ථාවේ තියෙන කරු නියෝජ්‍ය කතානායක තිබුණේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කෙරුවාම සියලු රාජ්‍ය ආයතන ඒක සාර්ථක කරගන්න උදව් කරන්න ඕන. ඒක ව්‍යවස්ථාවක් තියෙනවා. උදව් කරේ නැත්නම් අවුරුදු දුරක තිරදඬුවක් ලබා දෙන්න පුළුවන් ඒ අයට. දැන් ආණ්ඩුව මොකද්ද කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ව්‍යවස්ථාව තමයි උත්තරීතර. මේ නිලධාරී මුද්‍රලාධිපති මුදල් ලබාත්තාගේ ලේකම් මේ ව්‍යවස්ථාව පැත්තකට දාලා මේ චක්‍ර ලේඛන දෙකක් අල්ලගෙන දකලනවා. ඒක චක්‍ර ලේඛනයක් තමයි. ණයට පත්‍රිකා ගහන්න එපා. අත්පිට මුදලට කරන්න කියලා. ඒව චක්‍ර ලේඛන. එතකොට ජනාධිපතිතුමා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා අත්‍යවශ්‍ය වීදම් කියලා. ඒව නිවේදන. මැතිවරණ වීදම් අත්‍යවශ්‍ය වීදම කැටියට එතුමා ගණනය කළාද? එතකොට මේ චක්‍රලේ එක චක්‍රලයේ නිවේදනයකුයි අල්ලගෙන විවත්තා අභිභවයන්ට පුළුවන්ද? චක්‍රලේ කෙරේකුයි නිවේදනයකුයි අල්ලගෙන විවත්තා අභිභවයන්ට පුළුවන්ද? ඒක බෑ. මෙච්චර දෙයක් තේරෙන්නේ නැහනේ. ඒ සියලු චක්‍රලේ කෙර සියලු නිවේදන විවත්තාවට යටයි. විවත්තා මොකද්ද කියන්නේ? මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ ප්‍රකාශයට පත් කරන පස්සේ සියලු රාජ්‍ය ආයතන ඒ සාර්ථක කරගන්න උදව් කරන්න ඕන. ඒක තමයි මැතිවරණ නීතිය තියෙන්නේ. අනිම නිසා අද මේ මැතිවරණයට අකුල් හෙලනවා කියන්නේ මේ රටේ ජනතාවගේ සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. දැන් අපේ විවස්ථාවේ මොකද තියෙන්නේ? ජනතාවගේ අධිකරණ බලය. අධිකරණ බලය තියෙන්නේ ජනතාවට. පාර්ලිමේන්තු හරහා අධිකරණ වලට දෙන්නේ අපි. ඒතකොට ජනතාව තමයි අපිට අධිකරණයේ බලය දෙන්නේ, අපි තමයි ඒක උසාවිය වලට දෙන්නේ. දැන් ජනතාවට අයිතියක් තියෙනවනේ අපිට කියන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට කෝ ඡන්දය ජනතාවගේ අධිකරණ බලය තමයි පාර්ලිමේන්තු උසාවිය වලට දෙන්නේ. ඒතකොට ජනතාව මුළු රට පුරාම මේ ඡන්දයක් ඉල්ලලා ප්‍රසීම් බවත්තදෝ අපි බලාගෙන ඉන්නවා අධිකරණය මොකද්ද කරන්න කියලා. මොකද අපි විශ්වාස කරනවා අපිට 100% නෙමෙයි 100%200% විශ්වාසයක් තියෙනවා අධිකරණය කිසිම දවසක මේ මැතිවරණය කල් දාන්න ඉඩාරින්නේ. මොකද මැතිවරණය කල් දානවා කියන්නේ මේ රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඉතින් අපි අධිකරණයට කියනවා රජයට නියෝගයක් කරන්න මේ අවශ්‍ය මුදල් මුදා හරින්න. දැන් ඊයේ ගරු ජනාධිපතිතුමා කියලා තිබ්බා මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට කියලා. පාර්ලිමේන්තුවේ බිලියන 10ක් වෙන් කරලා තියෙනවා. එතකොට ඒ මුදල් වලින් මැතිවරණ කොමිසමේ ඉල්ලන්නේ බිලියන 5යි. ඇයි ඒක මුදා හරින්නේ නැත්තේ? ඉතින් අද මුළු රටම අධිකරණය දිහා බලාගෙන ඉන්නවා. මොකද මේ රටේ ජනතාව ඡන්දයක් ඕන. මේ ප්‍රාදේශීය සභාව දැක අවුරුදු 5ක් මේ රට පාලනය කරනවා. මේ පාලනය ගැන විශාල කලකිරීමක් ගම්වල ජනතාව අතර තියෙනවා. අනිත් මේ නිසා ජනාධිපතිතුමා කියලා තිබ්බා I want the chair's attention, man. When I'm speaking, you're talking. They don't know their manners. Charita Dadle.
You won't understand that.
ඉතින් මම කියන්නේ දැන් මේ මේ පාර්ලිමේන්තුවේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. අපිට මැතිවරණයක් ඕන. ඕන නේද? මැතිවරණයක් ඕනේ අපිට. උසන්න. අපිට මැතිවරණයක් ඕන. ඕගලන්ට ඕනද? ඕන මැතිවරණයක්. මොකද බාගෙන උසන්න මේව කළා. මේ මේ
සම්ජාකරණය.
ඊ මම දැක්කා ගරු නියුද කතානායකතුමනි. දැන් නිල වශයෙන් වොයිස් එකක් දීලා කියනවා අපි මැතිවරණේ තියන්නේ නැහැ කියලා. අපි අද විවාදයක් ඉල්ලුවාම මේ මැතිවරණය ගැන කතා කරන්න පක්ෂ නායක රැස්වීමේදී මේ ඉන්න කිසිම කෙනෙක්වත් සහයෝග දුන්නේ නැහැ. අපි විවාදයක් ඉල්ලුවා.
තමිනිතු දෙක කාලයක් තියෙනවා.
අපි විවාදයක් ඉල්ලුවා අපිට මැතිවරණයක් ඕන කියලා. අපි විවාදයක් ඉල්ලුවාම ආණ්ඩු පක්ෂයක් කෙනෙක්වත් පක්ෂ නායක රැස්වීමේදී අපිට සහයෝග දුන්නේ නැහැ. හැබැයි ඒ අය මේ වලට බෑලා ඊමම දැක්ක මේ වලට බෑලා මැතිවරණයක් ඕනේ කියලා කෑ ගහනවා. නමුත් පක්ෂ නායක රැස්වීමේ නමුත් පක්ෂ නායක රැස්වීමේදී කිසිම සහයෝගයක් අපිට මේ විවාදේ ලබා ගන්න ඉඩ දුන්නේ නැහැ. ඉතින් අපිට අධිකරණය ගැන විශ්වාසයි. මේ රටේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව දිහා බැලුවාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි හැමදාම මැතිවරණය ආරක්ෂා කෙරුවා. කවදාකවත් මැතිවරණ කල් දාන්න කිසිම දවසක තීන්දුවක් දීලා නැහැ. අධිකරණයේ බලය තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා අධිකරණ මැදිහත් වෙන්න. පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරලා තියෙනවා. මේ මුදල් වලින් අඩක් ලබා දුන්නොත් මේ මැතිවරණය නියමිත දිනට පවත්වාගෙන යන්න පුළුවන් කියලා ප්‍රකාශ කරමින් අපිට අධිකරණය ගැන 100%ක් විශ්වාසයි. මුළු රටම මැතිවරණයක් ඉල්ලනවා. අපි විශ්වාස කරනවා ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නියෝගයක් අපිට යථා කාලයේදී ලැබෙයි කියලා. තැන්කියු.
ප්‍රොමිසුතේ ඔබතුමාට ගරු මහාචාර්ය රන්දිත් බණ්ඩාර මැතිතුම ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තියෙනවා. නැත. ගරු කනක හේරත් මැතිතුම ගරු SB දිසානායක මැතිතුමා
මට
ඔබතුමාට මිනිත්තු 14ක් තියෙනවා.
මටද කතා කරන්න කිව්වේ?
ඔව්.
නියෝජ්‍ය කතානායකතුමනි බොහොම ස්තුතියි ඔබතුමාට. මගේ මිත්‍ර ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඉතාම සාර්ථකව වරාය නගරය පිළිබඳ කතාවක් පැවැත්තුවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඉතා
ඔ කිරියල්ල මැතිතුමා
නැගරසිවිදී
නෑ ඔබතුමා එක පැහැදිලි
කරා. මේ විවාදයේ දුන්න ඇති නිසා මම අද මේ මැතිවරණය ගැන කතා කරන්නට
ආවා. බොහොම ස්තුතියි.
ඔබතුමා ඉතාම දක්ෂයිනේ ඕන ගොනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඔබතුමාගේ තර්කයනේ. ඔබතුමාගේ තර්ක. නෑ ඔබතුමාට ඕන දෙයක් කියන්න පුළුවන්. මේ මගේ වචන නේ ඔබතුමාගේ වචන. නියෝජ්‍ය කතානායකතුමනි ඇත්තටම මේ වරාය නගරය කියන එක පිළිබඳව අපේ රටේ ආයෝජකයෝ වගේම විදේශ ආයෝජකයෝ බොහොම හොඳ සීන බල දැක්කා. මේ වරාය නගරය හදපු ඒ චීන ආයෝජකයාට දීපු හෙක්ටයාර් 50 යහපාලන රජේ ගත්ත ගමන් කෙල්ල ඇරියා. ඒක 99 අවුරුදු කරා. ඒ වගේම ඒ වරාය නගර ව්‍යාපෘති අවුරුද්දක් විතර නතර කරලා තිබ්බ නිසා අර මෙතන්ට එන්න බලාගෙන හිටපු විශ්වවිද්‍යාල දාන්න මහා ආරෝග්‍ය ශාලා දාන්න විශාල හෝටල් දාන්න බලාගෙන හිටපු ආයෝජකයෝ එහෙමම මේවා අතෑරලා දැම්ම. එනිසා මම නියෝජ්‍ය කථානායකතුමනි පළමුවෙන්ම කියන්න කැමති, ඉතිහාසයේ අපි වරද්ද ගත්තේ අපේ රටේ මේ සියලු දේශපාලන පක්ෂ ආයෝජකයන්ට බය වෙලා. 1990 වියට්නාමේ අපනයන ආදායම බිලියන 2යි. අපේ ආදායමත් බිලියන 2යි. හැබැයි වියට්නාමය අර ඔහුන්ගේ එක වියට්නාම් ජාතිකයේගේ ඔළුවට කිලෝ 50ක් විතර බොහොම්බ හෙලපු ඇමරිකානු ආයෝජකයමුත් බොහොම ආදරයෙන් පිළිගත්තා. ඒ නිසා 2020 වෙනකොට ගරු නියෝජ්‍ය කථානායකතුමනි ඔවුන්ගේ අපනයන ආදායම $388 වෙනකොට අපි $12 billion නැවති. සිංගප්පූරුව මේ රටේ ලෝකේ අපේ රටේ කොළඹ දිස්ත්‍රික්කයෙන්ට වඩා ලොකු වර්ග කිලෝමීටර 9යි. කොළඹ දිස්ත්‍රික්කේ ගම්පහෙන් භාගයයි කළුතරින් භාගයයි. හැබැයි සිංගප්පූරුව 1965 අතට ගත්ත ලීක්වෑන් යූ විදේශ ආයෝජකයන් කිව්ව එන්න ඇවිල්ලා සල්ලි දීලා ඉඩම් අරගෙන ව්‍යාපාර පටන් ගන්න. සිංගප්පූරුව බය වුණේ නැහැ විදේශ ආයෝජකයන්ට සින්නක් කර ඉඩම් දෙන්න. ඊට අවුරුදු 7කට පස්සේ බලයට ආපු මහතීර මොහමඩ් මැලේසියාවේ ඔහු කිව්වා මේ රටේ තියෙන බුහුමු පුත්‍ර නීතිය නිසා මට සින්නක් කර දෙන්න බෑ. හැබැයි මම 99 අවුරුදු නෙවෙයි, උඹලට අවශ්‍ය නම් 999 අවුරුදු බද්දට දෙන්නම්, ඇවිල්ලා ඉඩම් අරගෙන ආයෝජනය කරන්න කියලා. 499 අවුරුදු බද්දට අරගෙන තමයි මොනෑස් යුනිවර්සිටි එක ඕස්ට්‍රේලියාවෙන් මැලේසියාවට ආවේ. එනිසා ඇත්තටම ලෝකයේ ආයෝජකයන් ආදරයෙන් බාරගත්ත, ආයෝජකයන්ගේ රැකවරණය ආරක්ෂාව දුන්න, ඔවුන්ගේ ප්‍රාග්ධනයට අවශ්‍ය රක්ෂිතය දුන්න, උන්ට පහසුකම් දුන්න ලෝකයේ සියලු රටවල් දියුණු වුණා. අද බටහිර ලෝකයේත් බය වෙලා ඉන්න ප්‍රධාන ව්‍යාපෘතිය චීනේ නගරයක් මාවතක් ව්‍යාපෘතිය. මේ තීරයක් මාවතක් ව්‍යාපෘතිය නිසා ඇමරිකාවත් බය වෙලා ඉන්නේ, යුරෝපයත් බය වෙලා ඉන්නේ. හැබැයි මේකේ මර්මස්ථාන දෙකක් තමයි ලංකාව හා පකිස්තානය වගේ රටවල්. එසේ ඇත්තටම මේ ව්‍යාපෘතිය හරහා අපට නැගිටින්න යන්න මහ විශාල ගමනක් තියෙනවා. අද ලෝකේ ඩොලර් සංචිතයේ අයිතිකාරය ඇමරිකාව නෙවෙයි, ඩොලර් සංචිතයේ අයිතිකාරය චීනය. $1.4 trillion ඩොලර් සංස්තියක් තියාගෙන චීනය අංක එකේ ඉද්දී ඇමරිකාවට තියෙන්නේ 11 වෙනි තැන. එනිසා මේ වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජකයන්ට අවශ්‍ය රැකවරණය ආරක්ෂාව පහසුකම් වහාම ලබා දීම හරහා අපිට විශාල පිම්මක් අපේ ආර්ථිකය ගන්න පුළුවන්. එනිසා මේ ආයෝජකයන්ට බයවීම ඉතාම නරකයි. අපි අවුරුදු 100 ගාණක් අර දෙවැනි ලෝක යුද්ධයේ මහා බ්‍රිතාන්‍ය හදපු තෙල් ටැංකි ටික තියාගෙන කිසි කෙනෙකුට නොදී ඒවා කැලෑවෙන්න ඇරලා බලාගෙන ලෝකේ මහා ධනපතියෙක් මේ ඉන්දියාවේ ඉන්න අම්බානි අපේ වරායේ බටහිර පරිරන්තයට එනකොට අපි මේ මිනිහා අපි කන්නේ නැහැ යකෙක් වගේ විදියට බලන මේ මිනිස්සු පුදුම ආදරෙන් අපි බාර අරගෙන ඒ මිනිස්සු වාට පහසුකම් දීලා මේ රටේ ආයෝජන, මේ රටේ රැකියා, මේ රටේ ආදායම්, මේ රටේ විදේශ මිනිහ නැගිට්ට ගන්න තමයි අපි බලන්න ඕන. නිව්පෝර්ට් සමාව ගම ආවේ ඇමරිකාවෙ ඉඳලා. කෙලින්ම ඇමරිකානු රජෙන් ඇමරිකානු තානාපති හරහා මේක ඇවිල්ලා ජනාධිපති ගෝඨාභයගේ අතට දුන්නේ. මේ නිව්පෝර්ට් කම්පැනියේ ප්‍රධාන විධායක නිලධාරියා ලංකාවේ මේ ඉපදිච්ච රණසිංහ කටුබැද්ද විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් හැටියට වැඩ කරපු ප්‍රොයල් එකේ ඉගෙන ගත්ත ලංකාවේ ටෙනිස් බෝල් චැම්පියන් වෙච්ච රණසිංහ තමයි නිව් පෝටර්ස් කම්පැනියේ පාට්න සහ විධායක අධ්‍යක්ෂ. මේ සමාගම එනකොටත් අපේ අය ගිහිල් වෙලා බෝඩ් අල්ලගෙන මේ අපේ විදුලි බලය අපේ මේ ස්වාභාවික ගෑස් සරහා මේ රටේ විදුලි නිෂ්පාදනය සඳහා මේ මිනිස්සු ආපුවම ඒකටත් එරෙහි වුණා. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, අපි පැහැදිලිව අද මේ රජය අතට අරගත්ත ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 69 ලක්ෂයක් ඡන්දය අරගත්තා. අපි 149ක් අරගෙන පාර්ලිමේන්තුවට ආවා. අපි කඩාගෙන වැටුණා. එළාවේ රට අතට ගත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ විදේශ ආයෝජකයා හා දේශීය ආයෝජකව ධෛර්යමත් කරන්න යන දේ පිළිබඳව අපේ විශාල සතුටක් තියෙනවා. අපේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා. මේ රට ඉතා ඉක්මනින් මේ බංකොලොත් අපි ඍණ තත්ත්වය අපේ තියෙන මේ අධි උද්දමන තත්ත්වය මේවත් සියල්ලම අවසන් කරලා තව වසරක් එකහමාරක් යනකොට ශ්‍රී ලංකාව නැවත ධන ආර්ථිකයට පරිවර්තනය කර ගැනීමේ ඒ මම්පෙත් ලංකාව තුළ ගොඩනැගෙනුයේ. එනිසා මම සියලු දේශපාලන පක්ෂවලට සියලු වෘත්තීය සමිතිවලට කියන්නේ මේ වරාය නගරේ අපේ සම්පතක් කරගන්න. මේ වරාය නගරේ අයිතිය කාටද? ඒක පාලනය කරන්නේ කවුද? ඒකේ 100%ක් අපටද? මේක පොලිසිය අපේ අයට රින් ගන්න පුළුවන්ද? අපේ උසාවියේද තින් ගන්න? මේව නෙවෙයි කාරණා. මේ ආයතනයට බය නැතුව ඇවිල්ලා. මොකද මේක කාටවත් උස්සයන්න බෑ. මේ වරාය නගරයේ හදපු ව්‍යාපාරිකයටත් මේක විනාශ කරන්න බෑ අපහු. ඒ නිසා මේක අපට ලැබිච්ච මහා සම්පතක්. අපිට අද ලෝකයේ වෙළඳ මධ්‍යස්ථාන හැටියට දියුණු වෙලා තියෙන සිංගප්පූරු, මැලේසියාව, දුබායි, හොංකොං මේ හැම රටක්ම ගත්තොත් නියෝජ්‍ය කතානායකතුමනි, ඒ හැම දෙනාටම වඩා ඒකට අවශ්‍ය පහසුකම්, ඒකට අවශ්‍ය ස්වභාව සෞන්දර්යය, ඒකට අවශ්‍ය දේශගුණේ මේ සියල්ල අනිත් කාටවත් වඩා ශ්‍රී ලංකාවේ අපට තියෙනවා. ලීකුවන් නියු 1980 ගණන් වල වුණත් ඔහු හැම වෙලේම බයේ හිටියා ශ්‍රී ලංකාව නැගිටී කියලා. ශ්‍රී ලංකාව නැගිටී කියලා. එනිසා මම කියන්නේ අපිට මේ රට ලෝකයේ ඉතාම ශක්තිමත් වෙළඳ මධ්‍යස්ථානයක් හැටියට, සේවා මධ්‍යස්ථානයක් හැටියට, ගබඩාවක් හැටියට, ආයෝජකයන්ගේ පාරාදීසයක් හැටියට, මුළු ලෝකයටම මේක සංචාරක පාරාදීසයක් හැටියට නැගිටව ගන්න අවශ්‍ය පරිසරයේ ශක්තිය, දේශගුණය, ඒ සියල්ල තියෙනවා. අධ්‍යාපනය අතින් අපි ලෝකයේ අනිත් හැම රටකටම වඩා හුඟක් උඩින් ඉන්නවා. ලෝකයේ පොහොසත් දියුණු සංවර්ධිත රටවල් මට්ටමේ අපි ඉන්නවා. නියෝජ්‍ය කතානායකතුමනි, සෞඛ්‍යාතිමුත් අපේ රට ලෝකයේ ඉතාම දියුණු සංවර්ධිත රටවල් වල මට්ටමේ ඉන්නවා. එනිසා අපිට ලෝකයේ බොහෝ රටවල් වලට සංවර්ධනය දෙන්න තියෙන බාධා අපට නැහැ. අපට අවශ්‍ය වෙන්නේ මේ රටේ දේශීය ආයෝජකයන්ට හා විදේශීය ආයෝජකයන්ට බය නැතුව ඇවිල්ලා ආයෝජනය කරන්න අවශ්‍ය පරිසරය හදන්න. අපේ ආයෝජකෙක් ඇවිල්ලා ගත්තා මේ ඇපොලෝ හොස්පිටල් එක, දැන් ඔය ලංකා හොස්පිටල් ශ්‍රී ලංකාවේ ආයෝජකෙක් ගත්තා. ඒක අපි ආපහු උදුර ගත්තා. එක වෙලාවක රක්ෂණ සංස්ථාව අපේ ආයෝජකෙක් ගත්තා. අපි ඒක උදුර ගත්තා. ඒ මිනිහාගේ සල්ලි ගෙවලත් නැහැ. මේ නිව් පෝට් මේ අපේ මේ පාර්ලිමේන්තුවේ එහා පැත්තේ තියෙන මොකක්ද ඒක මේ? ඈ? වෝටර් සේජ් එක. ඕකේ ගත්තා ආයෝජකෙක්. ගත්තා. ඒකත් උදුර ගත්තා. ඒ මිනිසුන්ගේ සල්ලිවත් තාම ගෙවල නැහැ. එහෙනම් ආයෝජකේ එනව නෙවෙයි. ආපු එවුන් කිරියල් ඇමෙතුමා මුහුදට පැනලා පයින් දුවනවා. මේ ලංකාවේ අය කරලා තියෙන දේවල් දිහා දැක්කම මම මේ ඔබතුමාලාට විතරක් නෙමෙයි අපිටත් එක්ක කියන්නේ. අපේ ආණ්ඩුව ඇවිල්ලා අර පහුගිය කාලේ පටන් ගත්ත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මේ පටන් ගන්න මේ මිනිස්සු වැඩපළවලුත් දාලා තිබේ. කෙලල ඇරියා මේකට. අපි ගැහුවේ. ඉතින් තවම ජපානේ අපිත් එක්ක තරහයි. තවම තරහයි ජපානේ අපිත් එක්ක. හරි මේවා මෙහෙම මේ රට නගන්න බෑ. එහෙනම් මේ රාජ්‍ය රංජිත් මහත්මයාර ඇමතිතුමා ඔය දන්නවා. එහෙනම් අපි කවුරුත් හොඳට කෙලවගෙන තියෙනවා ඉතිහාසය. එනිසා දැන් බය නැතුව විදේශ ආයෝජකයන්ට ඇවිල්ලා මේ භූමියේ ආයෝජනය කරලා මේ භූමියේ හෝටල් හදලා මේ භූමිය විශ්වවිද්‍යාල හදලා, මේ භූමිය ආරෝග්‍ය ශාලා හදලා, මේ භූමිය මූල්‍ය ආයතන හදලා, මේ රට නැගිටවන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම අපේ යුතුකම. ඒ සඳහා මම හිතන්නේ මේ වරාය නගරේ පාලනයේ අයිතිය විදේශිකයෙකුට තියෙනවද? මේක මොකක් හරි එකකට මේ අපිට අපට අපිට නැති බලයක් චීනයට තියෙනවද? චීන ආයෝජකයාද මේක 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 පාලනය කරන්නේ? මේ මේ මේවා කතා නෙමෙයි, අපේ පැත්තේ ඇමතිවරුත් ඉන්නවා. මේක චීන කොලනියක්, ඔන්න චීන කොලනියක් හදනවා කියලා කෑ ගහපු අය මේක ඇමතිවරුත් ඉන්නවා. හැබැයි මේ සියල්ල හරි දේවල් නෙවෙයි. එහෙම බය වුණා නම් එදා ලීක්වැන්නු අර පුංචි සිංගප්පූරුව අද ඩොල ඒක පුද්ගලයාම ඩොල 64,000යි. අපි 3,000 ඊර වෙලයි. ඩොල 64,000යි. එහෙම එදා ලීක්වැන්නු බය වුණා නම් ඉඩම් දෙන්න විදේශිකයන්ට සිංගප්පූරුව අද අපිටත් වඩා පල්ලෙහයි. ඡන්දේ අපි ඕනනේ. අපිට ඡන්දේ අදත් ඕන හෙටත් ඕන. අපි මේ ලෑස්තිලා ඉන්නේ. අපි ලෑස්තිලා දැන් මම මේ ඡන්දේ දාන්න නැකතුත් බලාගෙන හිටියේ. ඒ වැඩි කළවල ඇරියා. අපිට ඡන්දේ ඕන. අපි දැන් අපි ඡන්දේ අපි තිබ්බොත් අපි දිනනවා. අපේ ආසන අපි දිනනවා එමෙතුමා. ඔය කවුරු දැඟලුවත් අපි ඒකත් දිනනවා. ඒ නිසා ඒකට බය වෙන්න එපා. ඡන්දේ අපි ගමු. හැබැයි පළවෙනි දේ අර රටේ මිනිස්සු දැන් ගොයන් කපලා වීටික විකුණ ගන්න බැරුව දඟලන. කොහෙන් හරි සල්ලි වල මේ වීටික ගන්න එපැයි. මිනිස්සුන්ට කන්න නැහැ. ඔබතුමා හොඳටම දන්නවා මිනිස්සුන්ට තුන් වේල කන්න බෑ. දැන් අපි හම්බෙන්න මිනිස්සු ඇවිල්ලා කියන දේවල් වලට අතේ තියෙන කීයක් හරි දෙන්න හිතෙනවා. අපිව මිනිස්සු හම්බෙන්න අපම දවසකට රුපියල් 25,000 30,000 මිනිස්සුන්ට ඉච්චරකට නැහැ. ඒ නිසා මේ හාල් ටික අරගෙන ජනාධිපතිතුම මේවා නිකම් මේ ගොවියන්ට බෙදන්න දඟලන. මේවලට අපි 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 මේවලට මුල් තැන දෙමු. මේවලට මුල් තැන දෙමු. මේ රටේ මිනිසුන්ට කන්න නැතුව අමාරුවෙන් යන්නේ. දරුවන්ට ඉස්කෝලේ පොත් ටික ගෙනියන්න අමාරුවෙන් ඉන්නේ. ඒ නිසා මේ අධ්‍යාපනය දියුණු කරගන්න අපේ දරුවන්ගේ අවශ්‍යතා සපයන්න. අධ්‍යාපනය නැගිට උගන්න. මේවලට අපි පුළුවන් තරම් උනන්දු වෙමු. රට වැටිලා තියලා දැනින් ගොඩ ගන්න නම් අපි ඒ වැඩේ කරන්න. ඒ නිසා අර ට්‍රිපල් අප් ට්‍රිපල් ඩවුන් කියලා සංවර්ධන ආර්ථික සංවර්ධනයේ ක්‍රමවේද දෙකක් තියෙනවා. දෙවැනි ලෝක යුද්ධේ කඩාගෙන වැටිච්ච ඇමරිකාව නැගිට්ටේ
කාලය අවසන් කරමු.
පොඩි මිනිසුන්ට අවශ්‍ය දේවල් දුන්නා. කන්න නැති ගොවියන් මිනිසුන්ට කන්න ටික දුන්නා. පාසල් හැදුවා, විශ්වවිද්‍යාල හැදුවා, පාරවල් හැදුවා. ඒකෙන් රටේ අලුත් මධ්‍යම පන්තියක්, අලුත් ව්‍යාපාර පන්තියකටත් වාසිදායක තත්ත්වයක් ආවා. ඒ නිසා මේ මේ ආර්ථිකය ගොඩ ආවා. ඉතින් රටේ ආර්ථිකය මට වඩා හොඳට රංජිත් අපේ මේ බණ්ඩාර මහාචාර්යතුමා කියයි ට්‍රිපල් ඩවුන් ක්‍රමය
යටතේ කාලය අවසන් වෙනවා.
ඒ නිසා මේ රටේ පුංචි මිනිසුන්ගේ ආහාර වේල පිළිබඳව, තුන්ති මිනිසුන්ගේ නිෂ්පාදනයේ මිලදී ගැනීම පිළිබඳව අපි ප්‍රධාන අවධානය යොමු කරමු. ඡන්දේ හිතේනවා නම් අපි සේරම බැලලා වැඩ කරලා ඡන්දේ ගමු. අපිට ඡන්දේ ඕන. හැබැයි ඊට වඩා මේ රටේ අහිංසක පාසල් දරුවාගේ ප්‍රශ්නේ, අහිංසක ගොවියාගේ ප්‍රශ්නේ, අහිංසක කම්කරුවාගේ ප්‍රශ්නේ, මේවා පිළිබඳව අපේ අවධානය යොමු කරමු. විදුලිය වැඩි
අවසන් කරන්න
බෑ. විදුලි බිල වැඩි, ඉතාම අමාරුයි. ජල බිලත් වැඩි වෙනවායි කියලා කියන. හැබැයි අපි උත්සාහ කරමු මේ රටේ ආර්ථිකය ගොඩනගාගෙන මේවා අඩු කරගන්න. මේවා අඩු කර ගැනීම අවශ්‍යයි. හැබැයි මේ වෙලාවේ අපි කවුරුත් එකට එකතු වෙලා මේ දුක බෙදාගමු. අපිට අමාරුයි. අපේ බදු ගහලා තියෙන බදු ගත්තම අපටත් ඉයන් වල රත් වෙන බදු ගහලා තියෙන. අපට අමාරුයි. අපේ විදුලි බිල දරා ගන්න අපට හරිම අමාරුයි. හැබැයි මේ දුක එකට එකතු වෙලා අමාරුවෙන් බෙදාගෙන අපි අවුරුද්දක් හමාරක් යන රටේ ආර්ථිකය හදාගෙන මේවට සහන ලබා ගමු. නියෝජ්‍ය කතානායකතුමනි බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාට මිනිත්තු 9ක කාලයක්.
නියෝජ්‍ය කතානායකතුමනි, මම ආණ්ඩු පක්ෂයේ කතා කරපු ඇමතිතුමාටත්, අපේ ඇමති කමක් නැති SV දිසානායක මැතිතුමාටත් මහින්ද රටේ යථාර්ථයේ තීරුම් ගන්න වෙලා තියෙනවා. අපිට මතකයි MCC ගිවිසුම අත්සන් කරද්දී අලි ශබ්‍රි ඇමතුමා කියපු දේවල්. මේ ආණ්ඩු පක්ෂයේ උදවිය කියපු දේවල්. මම හිතන්නේ මොලේ පෑදෙන්නේ බලේ නැති වෙනකොට කියන කතාව ඇත්තක් තියෙනවා. දැන් බලේ නැති වෙලා තියෙන්නේ. මම හිතා අද කතා කරන්න ඕන අපි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඡන්ද අයිතිය ගැන. අපි දන්නවා පාර්ලිමේන්තුවට තමයි මේ රටේ මූල්‍ය බලය මූල්‍ය පාලනය තියෙන්නේ. අපි පහුගිය අයවැයෙන් මැතිවරණය සඳහා බිලියන 10ක් අයවැයෙන් වෙන් කරා. එහෙනම් මුදල් ඇමතුමාට මුදල් ලේකම්ට තියෙන්නේ මේ අයවැයෙන් වෙන් කරපු මුදල පාලනය කිරීම. ඒක නැවැත්වීම නෙමෙයි. අද වන විට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ මූල්‍ය පාලනය බලය අනිසි විදිහට විධායක ජනාධිපතිවරයා අරන් තියෙනවා. මේක මම හිතන්නේ නීත්‍යානුකූල නෙවෙයි ජනාධිපතිවරයා අරන් තියෙන්නේ, අනීතිකව අරන් තියෙන්නේ. ජනාධිපතිතුමාද නීති විරෝධීව වැඩ කළා තියෙනවා. මුදල් නැමැති විදිහට පාර්ලිමේන්තුවේ බලය තමන් අතර අරන් මේ රටේ ව්‍යවස්ථාව එතුමා උල්ලංඝනය කළා තියෙනවා. අපි දන්නවා අපි මේ සම්බන්ධව අධිකරණයට ගිය අපේ පක්ෂයත් විපක්ෂයේ මැතිවරණයට කැමති පක්ෂ අකමැති පක්ෂ ගියේ නැහැ. ගියන් පස්සේ මැතිවරණ කොමිසම ඇවිල්ලා අධිකරණයේදී කිව්වා අපි නීත්‍යානුකූලව මැතිවරණේ පවත්වනවා. අපි අහනවා එහෙනම් දැන් නීත්‍යානුකූලව නොවන විදිහටද මේ මැතිවරණේ නවත්වලා තියෙන්නේ කියලා අපි මැතිවරණ කොමිසමනුත් අහනවා, රජයනුත් අහනවා. ස්වාධීන මැතිවරණ කොමිසමට ස්වාධීන බලයේ තමුන්නාසිරයේ රජය නැති කළා තියෙනවා. ස්වාධීන බලයේ තමුන්නාසිර නැති කළා තියෙනවා. එහෙනම් ස්වාධීන කොමිසම් නැති කිරීමේ බලය මොකක්ද? මැතිවරණ කොමිසම දිගෙන් දිගටම කිව්වා අපි ඡන්දේ තියෙනවා කියලා. ඒ ස්වාධීන අයිතිය නැති කළා තියෙන්නේ මුදල් දෙන්නේ නැහැ කියලා. මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට චක්‍ර ලේකම් නිකුත් කළා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ණයට මුකුත් කරන්න බෑ කියලා. මේ චක්‍ර ලේකම් නිකුත් කරේ මැතිවරණේ ප්‍රකාශයට පත් කරායින් පස්සේ. මැතිවරණේ ප්‍රකාශයට පත් කරායින් පස්සේ අපි දන්නවා මේ මැතිවරණේ පවත්වද්දී මැතිවරණේ මුදල් ගෙවන්නේ මාස ගානකට අවුරුදු ගානකට පස්සේ. 2020 මහ මැතිවරණේ තවම පොලිසිය මුදල් ගෙවල් නැහැ කියලා පොලිස්පත්තුමා ඊයේ ප්‍රකාශ කරලා තිබ්බා. ඊයේ පෙරේදා ප්‍රකාශ කරලා තිබ්බා. අපි අහන්නේ මුදල් ඇමතුමාගෙන් ජනාධිපතිතුමාගෙන් රජයෙන් මේවා සියල්ල ණයට කරන්න. රජයේ මුද්‍රණාලයේ සාමාන්‍ය මාස ගානකට පස්සේ තමයි චන්ද්‍ර පත්‍රිකා මේ අවශ්‍ය ලියකියවිලි මුද්‍රණය කරන එකේ ගාස්තු ගන්නේ අවුරුදු ගානකට පස්සේ, මාස ගානකට පස්සේ. දැන් රජයේ මුද්‍රණාලයෙන් අපි දන්නවා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මේකට ඕන කඩදාසි සියල්ල තියෙනවා. මේකට ඕන තින්ත සියල්ල තියෙනවා. ඊයේ වෙනකොටත් චන්ද්‍ර පත්‍රිකා මුද්‍රණය කරගෙන යනවා. අපි තම නියෝජ්‍ය කතානායකතුමනි අපි අහන්නේ එන ඇයි මේක නැවැත්වුවේ? නැවැත්වුවේ මේගොල්ල කොච්චර කහිවලු ගැහුවත් අපේ විදේශ ඇමතුමා දැන් කතා කරා රජය මේ සම්බන්ධව ආව රහස් පොලිසිය වාර්තා, රහස් සොත්තු සේවය වාර්තාව වාර්තාවල කියවුණා ආණ්ඩුව 15%ට අඩුවෙන් ඉන්නේ කියලා. පොහොට්ටුවයි ජේවීපී එකයි 15%කට අඩුවෙන් ඉන්නේ. ඒක නිසා මොනා තීරණය කරේ කොහොම හරි මේ මැතිවරණ නවත්වනවා කියලා. ජනාධිපතිතුමා එකයි මේ තීන්දුව ගත්තේ. එතුමා දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඡන්දයෙන් ආපු එක්කෙනෙක් නෙවෙයි. පහගියේ මැතිවරණ එතුමා බිඳුවට බැස්සුවා. ව්‍යවස්ථාව අනුව එතුමා පාර්ලිමේන්තුවෙන් තේරලා ජනාධිපති වුණා. එතුමා දන්නවා මේකෙන් පරාජය වුණාම එතුමාට ගෙදර යන්න වෙනවා. එතුමා මේ ආරක්ෂා කරන්න රටේ ආර්ථිකීවත් වෙන දෙයක් නෙවෙයි. බොහොම අමාරුවෙන් අවුරුදු 50ක් විතර දේශපාලනය කරලා හම්බෙන් ආපු ජනාධිපතිකම රැකගන්න ජනතාවගේ ඡන්ද අයිතිය ජන සම්මතවාදී විනාශ කරන්නයි මේ ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. අපි මේ සඳහා අධිකරණයට අපි යනවා. අපි අධිකරණයට කියනවා පැහැදිලිවම මේක මේ අයිතිය අපිට ලබලා දෙන්න. මැතිවරණ කොමිසම පොරොන්දු වුණා. මුදල් දුන්නේ. අපි දැන් අධිකරණයට තව නඩුවක් පවරලා තියෙනවා. මුදල් ලේකම්ට විරුද්ධව මේකට අදාළ පොලිස්පතිලා මුද්‍රණාලාධිපතිට එරෙහිව මේ රටේ ව්‍යවස්ථාව සහ මැතිවරණ පළාත් පාලන මැතිවරණ ආඥා පනත උල්ලංඝනය කරා කියලා අපි යනවා. ඇයි යන්නේ? ඒගොල්ලන්ට අයිතිය තියෙන ඒගොල්ලන්ට ජනාධිපතිවරයා දෙන නියෝග නෙවෙයි ක්‍රියාත්මක කරන්න ඕනේ. මුදල් සම්බන්ධව පාර්ලිමේන්තු ගත්ත තීරණ ක්‍රියාත්මක කරන්න. අපි දන්නවා අධිකරණය මේකට හොඳ තීන්දුවක් හම්බේ. අධිකරණයේ කවදාවත් මේ රටේ මැතිවරණ කල් දාන්න කියලා තීන්දුව දීලා නැහැ. මැතිවරණ කල් දාන්න කියලා තීන්දුව දීලා නැහැ. අධිකරණයේ පැහැදිලිවම මේ තීන්දුව අපිට ලබලා දෙන්න කියලා අපි හිතනවා ජනතාවගේ ජන සම්මතවාදී ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් අපි මුදල් හරියනකන් ඉන්නනම් දැන් ජනාධිපතිතුමා කියනවා ආර්ථිකයේ ටික දවසකින් හරියනවා ජනාධිපතිතුමා කියනවා මාර්තු මාසෙ වෙනකොට IMF එකෙන් අනුමැතිය හම්බෙනවා එහෙම නැති එහෙම හම්බෙනවනම් මෙතුමන්ලා මේ කතා කරන පෝට් සිටි එකේ ආයෝජන වෙනවනම් එනම් පස්සේ මේක ගෙවන්න පුළුවන් නේ මුදල් ටික හැමදාම එහෙමයි කරලා තියෙන්නේ අපි කියන්නේ මේ පරාජයට බය පැනලා යනවා මේ විපක්ෂය අද මම සන්තෝෂ වෙන ඊයේ වෙනකොට විපක්ෂයේ පක්ෂයක් ඇරෙන්න සියලු පක්ෂ මේ පාර්ලිමේන්තුවට මැදට වැවිලා පාර්ලිමේන්තුවේ මැදට ඇවිල්ලා අපේ උද්ඝෝෂණයට ශක්තිය දුන්නා සහයෝගය දුන්නා මේ මැතිවරණේ පවත්වන්න කියලා අපි අපේ ස්තුතිය පිරිනමනවා ඒ විපක්ෂයේ සියලු කණ්ඩායම් වලට එක පක්ෂයක් කරෙන්න සියලු ආවා ඒ විතරක් නෙවෙයි අපි තමුන්නාසයන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා මේ රට බංකොලොත් රට
කමිනිත්තු දෙකක කාලය
අපිට මේ බංකොලොත් භාවෙන් රටේ ජනතාවට කන්න බොන්න තෙල් ටික මෙහෙත් ටික මොන්න ජාත්‍යන්තරේ සහයෝගයේ උදව් අවශ්‍ය වෙනවා ජාත්‍යන්තරේ උදව්ව දෙන්න නම් රටක ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා අපිට මතකයි තමුන්නාසයාගේ 15ට ඉස්සලා ආණ්ඩුව තියෙද්දි GSP සහනය නැති කරපු හැටි ප්‍රජාතන්ත්‍රවාදී නැති නිසා මේ ඊයේ කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා දැන් තියෙන්නේ පොහොට්ටු ආණ්ඩුවක් නෙවෙයි දැන් තියෙන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එහෙනම් පොහොට්ටු ආණ්ඩුවක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් කියන්නේ ජනතා මතය නැති ආණ්ඩුවක් මොන වචනවලින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරත් ජනතා මතය නැති ආණ්ඩුවක් තියෙනවා නම් විදේශීය කණ්ඩායම් රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව අපිට උදව් කරයිද කියලා අපි අහනවා එහෙනම් අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා මේකට මුදල් නැහැ විගණාධිපති වාර්තාවේ තියෙනවා සීනි වංචාවෙන් විතරක් බිලියන 16ක් එක පුජ්‍යලයෙන් අයින් වෙලා තියෙනවා මේ අය කරගන්න කටයුතු කරන්න කියලා. ඒ වායකට කරගන්න කටයුතු කිසි දෙයක් කරන්නේ නැහැ. මොකද්ද මේ ජනාධිපතිවරයා මුදල් නැමැතිවරයා ආපු දවස් ඉඳලා කරේ? එතුමා කරේ විදුලි බිල වැඩි කරපු. පස් ගුණයකින් විදුලි බිල වැඩි කරලා තියෙනවා. වතුර බිල වැඩි කරපු එක. තෙල් බිල වැඩි කරපු එක. දරාගති නොහැකි විදියට බදු වැඩි කරලා තියෙනවා. ජනතාව මේකෙන් පීඩා විඳින්දි රජය ගැන මේ කරන වැඩ හරිද වැරද්ද කියලා ජනතාවේ මතේ විමසීම තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. අපි දන්නවා මේ රටේ ඉතිහාසයේ මේ ඡන්දෙට අත තියලා හැමෝම පුච්චගත්තා. 75 77 කරලා 6න් 5ක බලයක් එක්සත් ජාතික පක්ෂය. අපි 2016 තියෙන ඡන්දේ 2018 තියන්න ගිහිල්ලා අපිත් වරද්දාගත්තා. අපි ආණ්ඩුව නම් වරදින්න දෙයක් නැහැ දැන් බොලවටම බිම සමතලා තියෙන්නේ නමුත් ජනතාවගේ අයිතිය ජනතාවගේ ඡන්ද අයිතිය ජන සම්මත වාදය සුරකින්න කටයුතු කරන්න කියලා අපි පාර්ලිමේන්තුව අපි ඉල්ලා සිටිනවා
බොහොම සිතේ ඔබතුමාට ගරු මහාචාර්ය රන්දිත් බණ්ඩාර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තියෙනවා ඔගරු ඩයනා ගවුන්ගේ මැතිනි
මම අහන්න කැමති මෙතුමා කියනවා අනීතික විදිහටයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණේ කියලා. එතකොට මේ පාර්ලිමේන්තුව අනීතිකද? මේ පාර්ලිමේන්තුවේ ගන්න සියලුම තීන්දුව තීරණ අනීතිකද? අනිත් එක තමයි
කියලා තියෙනවා
කල් දැම්මා. කවුද කල් දැම්මේ ඡන්දය?
කරු රංජිත් බන්.
වැදගත් නෑ නේ.
ඔව් රංජිත් බන් දුම්බණ්ඩාර මැතිතුමා.
පොඩ අනීතිකව ඉන්නේ කෙනෙකුට උත්තර දෙන්න මම ලෑස්ති නෑ එච්චරයි.
හරි බොහොම සතුටුයි. ඕඩෑනා මෙතනේ.
අනීතිකව ඉන්නවා කියලා තීන්දුව කරේ කවුද? මහලේකම් හැටියට ඔතන හිටගෙන ඉඳගෙන හිටියට ඔබතුමාට ඔතන ඉඳගෙන ඉන්නත් බෑ මහලේකම් හැටියට.
හරි බොහොම සතුටුයි ඔබතුමා. ගරු රජිත් බණ්ඩාර මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට පේනවා මිතා වැදගත් පනතක් සාකච්ඡාවට ගන්න වෙලාවේ කෙරෙන සාකච්ඡාවන් පිළිබඳව විශාල කනගාටුවක් ඒ වගේම කනස්සල්ලක් තමයි ඒ සම්බන්ධයෙන් අපිට තියෙන්නේ. අවාසනාවකට අපි හැමදේම දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඒකේ අවධානමට තමයි අපි මූණ දෙමින් සිටින්නේ. මේ අවුරුදු 75ක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ මං හිතන්නේ අපි හැම දෙයක්ම දැක්කේ අපේ පක්ෂේ පාටෙන්. ඒ නිසා මේ සභාවට නවක මන්ත්‍රීවරයෙක් විදියට කැමැති ඉල්ලීමක් කරන්න මේ දක්ෂ පළපුරුදු අපේ පාර්ලිමේන්තු සගයන්ගෙන් අපි දැන්වත් මේ දේවල් දිහා බලන විදිහ ටිකක් වෙනස් කරමු. ඉතිහාසයේ අවස්ථා ගණනාවක අපි මේ දේශපාලන දෘෂ්ටියෙන් රටේ ප්‍රශ්න දිහා බැලීම නිසා අවදානමට ලක් වූ ආකාරයන් පෙළගස්සන්න පුළුවන්. අපි දැක්කා සමහර අවස්ථාවන් වල ආණ්ඩු පෙරලන්න සමහර කල්ලි කණ්ඩායම් අවස්ථා ගණනාවකදී පෙළගැහුණා. තවත් අවස්ථාවන් වල අපි දැක්කා ආණ්ඩු කරගෙන යන්න බැරි විදියට යම් යම් මැදිහත් වීම් කළා. මහජන කැළඹීම් නිර්මාණය කළා. දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, ශිෂ්‍ය ව්‍යාපාර හා සම්බන්ධ ක්‍රියාමාර්ග, මේ ආකාරයට නානාවිධ ක්‍රියාමාර්ග වලට අපි පෙළඹුණා. අද තත්ත්වය වෙනස් වෙලා නැහැ. අවුරුදු 75කට පස්සෙත් අද අපි සමහර ප්‍රශ්නවලට උත්තර දෙන්නේ අපියට 100ක් පාර්ලිමේන්තු ලොබියට බස්සනවා. 5000ක් ලිෆ්ටන් වටරවුමට ගේනවා. ඒ වගේම අවාසනාවකට එහෙම පාරට බහින්න කැමති එවැනි පළ රහිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට පෙළඹෙන්න කැමති පිරිසක් අපේ රටේ ඉන්නවා. මේක අදින් ඉවර වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. මේක අනාගතයටත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වරණින් පරාජය වුණාට පස්සේ අවුරුදු 2ක් වරානගර ව්‍යාපෘතිය ක්‍රියාවට නැංගුවේ නැහැ. ඒක නවත්තලා තිබුණා. ඒක චීන කොලනියක්. මේක හැදුවත් මේකට සීගිරි ගල කඩලවත් ගල් පුරවන්න බැහැයි කියලා පටුවට හිතපු දේශපාලඥ පිරිසක් හිටියා. ඒ නිසා මේ රටට අලුත් අවස්ථාවක් ගෙනෙන්න තිබුණු අවස්ථාව අවුරුදු 2කින් ගිලිහුණා. මම දන්නේ දැන් මොකද කියන්නේ කියලා. මේ දවස්වල සමාජ මාධ්‍ය නම් සැරිසරනවා ඒ කරපු කතාබහ. අපිට නම් බොහොම කනගාටුවක් ඇති වෙනවා. ඒවට සවන් දුන්නාම කොතරම් පටු විදියට රටේ ආර්ථිකය අලුත් දිශාවකට ගමන් කරන්න තිබුණු අවස්ථාව අපි නැති කරාද කියන එක සම්බන්ධයෙන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දේශපාලන වශයෙන් ස්ථාවරත්වයක් ඇති කරගන්නට ඕන. මේ දේශපාලන ස්ථාවරත්වය කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තියාගන්නේ කාරී, පළාත් සභාවල හරි පළාත් පාලන ආයතනවල බලය තහවුරු කරගන්න එක හරි නෙමෙයි. දේශපාලන ස්ථාවරත්වය කියලා කියන්නේ දේශපාලන සාමය, පොලිටිකල් පීස් කියන එක. රටක් තුස දේශපාලන සාමයේ පැවතීමේ ප්‍රතිඵල තමයි මේ දියුණු බොහොමයක් රටවල අපි දකින්නේ. අපි සිංගප්පූරුව ගැන කතා කරනවා, අපි ජපානය ගැන කතා කරනවා, අපි ඇමරිකා එක්සත් ජනපදය ගැන කතා කරනවා. ලෝකේ දියුණු රාජ්‍යයන් බොහොමයකම මේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා, ඡන්ද තියෙනවා, අලුත් ආණ්ඩු පත් වෙනවා, තියෙන ආණ්ඩු පරදිනවා. හැබැයි ඒ හැම රටකම දේශපාලන සාමය පවතිනවා. අපේ රටේ එහෙම එකක් නැහැ. ඒ නිසා තමයි අපි දකින්නේ සමහර අවස්ථාවල රටේ උත්තරීතර ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැයි කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන දේශපාලඥයෝ ඉන්නවා. මේක කනගාටුවක්. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටක දේශපාලන සාමය තියෙනකොට අනිවාර්යෙන් ඒ රටේ කාර්මික සාමය ඉන්ඩස්ට්‍රියල් පීස් කියන එක ඇති වෙනවා. ඉතින් අපේ රටේ නැත්තම කාර්මික සාමය ගුරුවරු වැඩ වර්ජනය කරනවා, ඉංජිනේරුවෝ වැඩ වර්ජනය කරනවා, වෛද්‍යවරු වැඩ වර්ජනය කරනවා, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පන්ති වර්ජනය කරනවා. මේ හැම එකක්ම අපේ චම්පික රණවක හිටපු ගරු ඇමතුමා දන්නවා. මේවා අදත් සිද්ධ වෙනවා. ඒ නිසා අපේ රටේ කවදාකවත් මේ කාර්මික සාමය අපිට පවත්වා ගන්න බැරි වුණා. කාර්මික සාමය පවතින් නැති ඕනෑම වෙලාවක පළදායිතාව පහළින් තියෙනවා. පළදායිතාව පහළින් තියෙන වෙලාවක ආයෝජන ආකර්ෂණය කරගන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි උත්සාහ කරනවා පොලි අනුපාතිකයේ පහළින් තියලා රට තුළට ආයෝජකයෝ කැඳ ගන්න, නැත්නම් දේශීය ආයෝජන ඉදිරිපත් කරන්න. ඒක සිද්ධ වෙන්නේ නැහැ. කවුද කැමති මේ අතාර්ථික ආයෝජන පරිසරයක ආයෝජනය කරන්න? මේක තමයි ඇත්ත කතාව. නියෝජ්‍ය කතානායකතුමනි, කාර්මික සාමය පවතිනකොට පළදායිතාව ඉහළ යනවා නම් ලාභ තීරුවත් ඉහළ යනවා. එතකොට වෘද්ධියක් ඇති කරගන්න පුළුවන්. රට අලුත් සංවර්ධන මාවතකට අපිට තල්ලු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට වරාය නගරේ මම දකින්නේ අපේ රට අලුත් සංවර්ධන මාවතකට ප්‍රවිෂ්ඨ කරගන්න අපි අවුරුදු ගණනාවකට පස්සේ අලුතින් හිතපු කිසියම් වැඩපිළිවෙලක් විදියට. ඒ නිසා අපිට පුළුවන්කමක් නැහැ නැවත සමූපාරක්කාර ක්‍රමයට හෝ සමූහ ගොවිපල ක්‍රමයකට යන්න. අපි දන්නවා සමහර අය අද කතා කරන්නේ අපි සමූහ ගොවිපල ක්‍රමයක් ඇති කරනවා, අපේ අධ්‍යක්ෂක මණ්ඩලයක් දානවා, අපි ඒ හරහා මේ ගොවිපල පාලනය කරනවා. මේවා අතීතයට අයත් දේවල්. ඒ නිසා කොමියුනිස්ට් ප්‍රකාශයේ අදාළත්වය පිළිබඳවත් අපි නැවත කරුණු විමසා බැලිය යුතු කාලයකට ඇවිල්ලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වරාය නගර ව්‍යාපෘතිය අපේ ආර්ථිකයට නවීකරණයක් එකතු කරලා තියෙනවා. අපි දැක්කා ඊයේ වරාය නගර ව්‍යාපෘතියට අදාළ නිලධාරීන් ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කරන මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මේකට කොච්චර ආයෝජක ප්‍රමාණයක් අපිට කෙටි කාලයක් තුළදී සම්බන්ධ කරගන්න පුළුවන්, ඒ සඳහා වන නීති රීති කොයි ආකාරයටද වෙනස් වෙන්න ඕන, මේ රටේම කොටසක්ද නැද්ද යනාදී විවිධ කාරණා පිළිබඳව කරුණු සාකච්ඡා කළා. ඒ වගේම අවස්ථා ගණනාවකදී මිදල් කොමිටිය ඉදිරියට ඒ පිරිස් ගෙන්නලා මේ සම්බන්ධයෙන් විවිධ කරුණු අපි සාකච්ඡාවට ගත්තා. මේවා තමයි ඵලදායී සාකච්ඡාවන් කියලා මා විශ්වාස කරන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තවදුරටත් මේ සම්ප්‍රදායික ආයෝජන ප්‍රවර්ධන ක්‍රමවේදයන් හරහා අපිට පුළුවන්කමක් නැ මේ රටට ආයෝජකව ආකර්ෂණය කරගන්න. අපි 1978 ඉඳලා මහකොළඹ ආර්ථික කොමිසම තිබුණු කාලේ ඉඳලා අද ආයෝජන මණ්ඩල පනත දක්වා විවිධ උපක්‍රම අනුගමනය කළා ආයෝජකව මේ රටට ආකර්ෂණය කරගන්න. නමුත් ඉතාම අමාරුවෙන් අපිට පුළුවන්කම ලැබුණේ රුපියල් හෝ ඩොලර් බිලියන 2-3 ආයෝජක ප්‍රමාණයක් රැස් කරගන්න. සමහර ආයෝජකයෝ ආවත් ඒ අය මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලට හිතකර දායකත්වයක් ලබා දීලා නැහැ. ඒ නිසා මා විශ්වාස කරනවා අලුත් පරිසරයක් අපි නිර්මාණය කළා තමයි මේ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්නේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මෙතරම් වැදගත් පනතක් අපි සාකච්ඡා කරන අවස්ථාවේදී අවාසනාවකට අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ එළමෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳව. එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා කියපු කාරණයක් පිළිබඳව. මම විශ්වාස කරනවා ඊට වඩා ටිකක් වෙනස් විදිහට මේ සාකච්ඡාව වෙනස් මාවතකට අපිට ගන්න පුළුවන්කම තිබුණා නම් ඒක ඉතා වැදගත්. එතකොට තමයි මේ රටේ ජනතාව දැනගන්නේ මේ පාර්ලිමේන්තුවේ තුල ඉන්න 225 වෙනස් විදිහට හිතන පිරිසක් කියලා. එහෙම නැතුව එළමෙන පළාත් පාලන මැතිවරණයේදී අපි ලබන ජයග්‍රහණය හරහා කොහොමද අපි අලුත් කැබිනට්ටුව පත් කරගන්නේ, අලුත් ජනාධිපතිවරයෙක් ගන්න, අලුත් 225ක් මේ පාර්ලිමේන්තුවට කැඳගෙන එන්නේ. මේවා මං හිතනවා අතීතයට අයත් සාකච්ඡාවන් කියලා. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි, රටේ ප්‍රශ්න පිළිබඳව මීට වඩා සංවේදීව කරු එස්.පී. දිසානායක මැතිතුමා කිව්වා එතුමා මුණගැහෙන්න එන සමහර පිරිස් වල සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳව එතුමාට ඉතා කනගාටු දායක හැඟීම. ඒක ඇත්ත. මෙරට අතිමහත් බහුතරයක් මේ අවස්ථාවේ අපහසුතාවෙන් පෙළෙනවා. ඒ අයට අපි උපකාර කළ යුතුයි. උපකාර කිරීම සඳහා වන ක්‍රමවේදයක් අපි යෝජනා කළ යුතුයි. මේ පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනෙනවන කොහොමද ඒක කරන්න? ජනාධිපතිතුමා නීතියානුකූලද, ජනාධිපතිතුමා ඡන්දකෙන් ආවද කියන එක මම හිතන්නේ දෙවෙනි හෝ තුන්වෙනි කාරණේ විදිහටයි වැදගත් වෙන්නේ. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි, මැතිවරණයකට මේ රටම සූදානම්ද නැද්ද? මැතිවරණයකට සූදානම් දේශපාලන පක්ෂ පමණක්ද කියන කාරණේ පිළිබඳව අපි මීට වඩා ගැඹුරින් සාකච්ඡාවට ගැනීම සඳහා වෙනම විවාදයක් පැවැත්වුවා නම් හොඳයි කියන එකයි මගේ විශ්වාසය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව මා හිතන්නේ අපි කාටවත් සුවිශේෂී අවබෝධයක් නැහැ. එහෙම තියෙනවා නම්, එහෙම තිබුණා නම්, එහෙම තියෙයි කියලා හිතනවා නම් කිසිම දවසක විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තමන්ගේ ප්‍රේෂණ ලංකාවට එවන්නේ එපයි කියලා අපි කියන්නේ නැහැ.
මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. අපිට තිබෙන මූලික ගැටලුව මා දකින්නේ අපේ රටේ සාර්ව ආර්ථිකය පිළිබඳ නිසි අවබෝධයක් නැතුව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සාර්ව ආර්ථිකය කියලා කියන්නේ සමස්ත ආර්ථිකය දිහා අපි බලන ආකාරය පිළිබඳව අපිට පූර්ණ අවබෝධයක් නැතුව පුළුවන්කමක් නැහැ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. අපි සේවා ව්‍යුක්තිය ගැන කතා කරනවා, භාණ්ඩ හා සේවා මිල මට්ටම් ඉහළ යෑම ගැන කතා කරනවා, විදේශ සංචිත පිළිබඳව කතා කරනවා, මේ ආදී විවිධ කාරණා පිළිබඳව අපි කතා කරන්නේ මේ සාර්ව ආර්ථිකය පිළිබඳ කරුණු අවබෝධ කර ගැනීම සඳහා වන නිර්ණායකයන් ඒවා නිසා. නමුත් මේ නිර්ණායකයන් අපි වෙන වෙනම අරගෙන අපිට උත්තර දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි අද හරි උත්සාහ කරන්න ඕන ආර්ථිකය සමස්තය දිහා බලලා ගනු ලබන තීන්දුව තීරණ පිළිබඳ. සරල උදාහරණයකින් මේක මම පැහැදිලි කරන්නම්. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය මං හිතන්නේ හැම ආණ්ඩුවක් බලයට පත් වුණාමම යම් යම් සංශෝධන වලට ලක් වුණා. හැබැයි අපිට පුළුවන්කම ලැබුණේ නැහැ අපේ පාසල් පද්ධතියට, විශ්වවිද්‍යාලට, තාක්ෂණික අධ්‍යාපන ආයතන වලට එන පිරිස් විවෘත රැකියා වෙළඳපොළ තුළ කොයි ආකාරයටද අපි ස්ථානගත කරන්නේ. ඒ නිසා අවසානයේ සිද්ධ වෙනවා කැමතුණත් අකමැතුණත් බලයට පත් වෙන ආණ්ඩුවකට සේවා විප්ත උපාධිධාරීන්ට රැකියා දෙන්න. එනිසා මේ රාජ්‍යාංශයේ පුළුල්වීම පිළිබඳ ප්‍රශ්නය අධ්‍යාපනය පිළිබඳ ගැටලුවෙන් අපි ආරම්භ කරන්න ඕන සාකච්ඡා කරන්න. විදුලි බල අර්බුදය පිළිබඳ ගැටලුව අපි සාකච්ඡාවට භාජනය කරන්න ඕන ජනනය පිළිබඳ ජනන පිරිවැය සම්බන්ධ. නමුත් අවාසනාවකට අපි මේවා එක කොනකින් අරගෙන කරන සාකච්ඡාවලට තමයි ගොදුරු වෙලා ඉන්නේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේ කතාව අවසන් කරන්න මේ ගරු සභාවෙන් ඉතා ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන් ඉල්ලා හිටිනවා. අපි දැන් හරි අපි හිතන විදිය වෙනස් කරමු. බොහොමත්ම ස්තුතියි.
බොහොම සිතේ ඔබ දමන ගරු චාල්ස් නිර්මලනාදෙන් මෙතනට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. නන්රි ප්‍රදී සභානායකවරුගලේ, இன்றைய கொழும்பு நகர பொருளாதார ஆணைக்குழுவினுடைய இரண்டு சட்ட மூலங்கள் நிறைவேற்ற பாராளுமன்றத்தில் சமர்ப்பித்திருக்கின்ற இந்த நேரத்தில், குறிப்பாக தற்பொழுது விவசாயிகளுடைய பிரச்சனை தொடர்பாக அரசாங்கத்துக்கும் ஜனாதிபதிக்கும் உரிய கவனத்தை கொண்டு வருவதற்கு நான் விரும்புகின்றேன். குறிப்பாக கடந்த காலங்களில் நெல் கொள்வனம் என்பது பிஎம்பி நிறுவனத்தினால் சம்பா 130 ரூபாய்க்கு கொள்வனவு செய்தார்கள். பிற்பாடு நிதி இல்லை என்ற காரணத்தினால் அதை உடனடியாக நிறுத்தியிருந்தார்கள். தற்பொழுது காலப்போக நெல் அறுவடை ஆரம்பித்திருக்கிறது. ஜனாதிபதி அவர்கள் கிளிநொச்சிக்கு வந்தபோது வெள்ளை நாடு நெல்லை 100 ரூபாய்க்கு கொள்வனவு செய்ய முடியும் என்று ஜனாதிபதி கூறியிருந்தார். அது ஒவ்வொரு மாவட்டங்களில் ஒவ்வொரு விதமான நெற்கள் கூடுதலாக பயிரிடுறது வளமை. அவர்கள் அந்த மாவட்டத்தினுடைய மண் வளங்களுக்கு ஏற்ப, விளைச்சலுக்கு ஏற்ப தான் இந்த நெல் பயிரிடுவார்கள். குறிப்பாக மன்னார் மாவட்டத்தை பொறுத்தவரையில் கிட்டத்தட்ட 55,000 ஏக்கர் நிலங்கள் சம்பா நெல் தான் பயிரிடப்பட்டிருக்கிறது. சம்பா நெல் இலங்கை தீவில் மன்னார் சம்பாவுக்கு இலங்கை தீவில் இருக்கின்ற சகல மாவட்டங்களிலும் ஒரு நல்ல பெருமதி இருக்கிறது. ஆனால் தற்பொழுது அந்த சம்பாவை பிஎம்பி கொள்வனவு செய்யாததன் காரணத்தினால் தற்பொழுது அறுவடை ஆரம்பித்திருக்கின்ற இந்த நேரத்தில் முன்பு பிஎம்பி எடுத்தது 9,100 ரூபாய்க்கு கொள்வனை செய்தது. ஆனால் தற்பொழுது தனியார் வியாபாரிகள் 5,500 ரூபாய் முதல் 6,000 ரூபாய் வரைதான் அவர்களுடைய கொள்வனவு இருக்கிறது. ஒரு மூடைக்கு 3,000 ரூபாய்க்கு மேற்பட்ட நஷ்டத்தை விவசாயிகள் எதிர்கொள்ளுகிறார்கள் பிஎம்பியினுடைய விலையினோடு ஒப்பிடும் போது. ஆகவே விவசாயிகள் வந்து இன்றைக்கு மிக மோசமான நிலையில் பாதிக்கப்பட்டிருக்கிறார்கள். இந்த நெல் சந்தைப்படுத்தல் தொடர்பாக ஜனாதிபதி இது தொடர்பாக கவனம் செலுத்தியிருந்தாலும் இன்னும் அது சரியான முறையில் விவசாயிகள் நன்மை பெறுவதற்கு எந்த விதமான செயல்பாடுகளும் மாவட்டங்களில் ஆரம்பிக்கவில்லை. செய்திகளில் வந்திருக்கிறது ஜனாதிபதி நடவடிக்கை எடுத்ததாக கூறியிருந்தார்கள். ஆனால் மாவட்டங்களில் இருக்கிற நெல்லை கொள்வனவு செய்வதற்கு பிஎம்பி நிறுவனம் இன்னும் தயாராக இல்லை. அவர்களுக்குரிய பணங்கள் கிடைக்கவில்லை என்பதுதான் நான் அறிந்த வரையில் விடயமாக இருக்கிறது. ஆகவே ஜனாதிபதி அவர்கள் வெள்ளை நாட்டுக்கு 100 ரூபாய் விலையை நிர்ணயம் செய்து கொள்வனவு செய்வதற்கு அவர் அனுமதி வழங்கியிருப்பதாக அறிகிறோம். அதே நேரத்தில் ஏற்கனவே 130 ரூபாய்க்கு கொள்வனவு செய்த சம்பாவை அதே விலைக்கு கொள்வனவு செய்வதற்குரிய நடவடிக்கையை ஏன் ஜனாதிபதி இன்னும் எடுக்கவில்லை என்பது எங்களுடைய கேள்வியாக இருக்கிறது. ஆகவே ஜனாதிபதிக்கும் அரசாங்கத்துக்கும் பிரதானமான கோரிக்கையாக இந்த சம்பா நெல்லை கொள்வனவு செய்வதற்குரிய அவசர நடவடிக்கையாக உடனடி நடவடிக்கையாக எடுக்க வேண்டும். ஏனென்றால் விவசாயிகள் என்ன செய்வதென்று தெரியாமல் அவர்கள் மிகப்பெரிய ஒரு அபாய கட்டத்துக்குள் சிக்கியிருக்கிறார்கள். அவர்களுடைய நெல் உற்பத்திக்கு வளமையை விட செலவுகள் அதிகம். பசலியா இருக்கலாம், உழவா இருக்கலாம், மருந்தா இருக்கலாம், அறுவடைக்குரிய வெட்டி மிஷினுக்குரிய காசா இருக்கலாம், இதே போல செலவுகள் அதிகமாக இருக்கின்ற போது கூட இந்த நெல்லை பிஎம்பி நிறுவனம் கொள்வனவு சம்பாவை கொள்வனவு செய்யாமல் இருப்பது விவசாயிகளுக்கு மிகப்பெரிய பாதிப்பை ஏற்படுத்தி இருக்கிறது. ஆகவே ஜனாதிபதி அவர்கள் இது தொடர்பாக கவனம் செலுத்த வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் கல்வி அமைச்சினுடைய அதிபர் தரம் ஆட்சேர்ப்பு 3 சேவையில் உள்வாங்குவதற்காக ஏற்கனவே நேர்முக தேர்வு நடைபெற்றிருக்கிறது. இந்த நேர்முக தேர்வில் இருக்கின்ற இலங்கை பூராக 9 மாகாணங்கள் இருக்கின்ற வெற்றிடங்கள் இருக்கிறது. இதில் சிங்கள மொழி மூலம் 3,193 அதிபர் வெற்றிடங்களும் தமிழ் மொழி மூலம் 1,525 வெற்றிடங்களும் மொத்தமாக 4,718 வெற்றிடங்கள் இலங்கை பூராக அதிபர் சேவையில் வெற்றிடங்கள் காணப்படுகிறது. கல்வி அமைச்சருக்கு ஒரு கோரிக்கையாக இந்த தமிழ் மொழி மூல அதிபர் நியமனத்தின் போது இந்த முழுமையாக அவர்களை உள்வாங்க வேண்டும். கடந்த முறை உள்வாங்கப்பட்ட போது இன விகிதாசார அடிப்படையில் என்ற ஒரு கருத்துக்கு அமைவாக மிக குறுகிய எண்ணிக்கையான தமிழ் மொழி பாடசாலைக்குரிய அதிபர்களை நியமிக்கப்பட்டார்கள். ஆகவே இந்த முழுமையாக இந்த தமிழ் மொழி மூல அதிபர் தரம் 3 ஆட்சேர்ப்பை கல்வி அமைச்சு முழுமையாக அதை நடைமுறைப்படுத்த வேண்டும் என்று நான் இந்த நேரத்தில் அரசாங்கத்தையும் கல்வி அமைச்சையும் கேட்டுக்கொள்கிறேன். கௌரவ வெளிநாட்டு அமைச்சர் இங்கு இருக்கின்றார். கௌரவ வெளிநாட்டு அமைச்சர் அவர்களே, இந்த கடத்தொழில் தொடர்பாக குறிப்பிட்ட சில நாட்களாக குறிப்பிட்ட காலங்களாக ஒருவித குழப்பங்கள் போய்கொண்டிருக்கிறது. குறிப்பாக வடபகுதி மீனவர்களுக்கும் இந்தியாவினுடைய தமிழ்நாட்டு மீனவர்களுக்கும் இடையில் ஒரு முரண்பட்ட நிலை ஏற்படுகின்ற ஒரு சூழ்நிலை இருக்கிறது. கடந்த காலங்களில் கடத்தொழில் அமைச்சர்களாக இருந்தவர்கள் ஓரளவு கட்டுப்பாட்டுடன் அவர்களை ஒரு எல்லைக்கு கடற்படையின் உதவியோடு ஒரு எல்லை கிங்கால் வராத வகையில் அவர்கள் கட்டுப்பாடு வைத்திருந்தார்கள். ஆனால் தற்பொழுது கடத்தொழில் அமைச்சர் என்ன செய்கிறார் என்று எனக்கு தெரியவில்லை. ஆனால் அவர்கள் மிக அண்மையில் வருகின்ற போது எங்களுடைய மீனவர்களுடைய முழுமையான வாழ்வாதாரம் பாதிக்கப்படுகிறது. ஆனால் அவர்கள் வருகின்ற போது ஒரு சில அண்மையில் ஒரு சிறிய சம்பவம் ஒன்று நடைபெற்றிருக்காது. எந்த பக்கத்தில் சரிபிழை அல்லது யார் செய்தார்கள் என்பது கூட சரியாக புரியாமல் இருக்கிறது. ஆகவே இந்த 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 இலங்கை வடபகுதி மீனவர்களுக்கும் இந்தியாவினுடைய தமிழ்நாட்டு மீனவர்களுக்கும் இடையில் தொடர்ச்சியாக இந்த பிரச்சனை நடைபெற்றுக் கொண்டிருக்கிறது. ஆகவே இதுக்கு ஒரு நிரந்தர தீர்வை கடத்தொழில் அமைச்சால் அது கையாள முடியாது என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. வெளிநாட்டு அமைச்சு இது என்னென்றா இன்னொரு நாடு சம்பந்தப்பட்ட விடயம், அது வெறுமனே இலங்கை கடற்பரப்புக்குள் சாத்தியப்பட்ட விடயம் அல்ல, இன்னொரு நாடு சந்தர்ப்பப்பட்ட
விடயம்,
இன்னொரு நாடு சந்தர்ப்ப சம்பந்தப்பட்ட விடயம் என்ற காரணத்தினால் கௌரவ அமைச்சர்களை இது தொடர்பாக ஒரு ஆக்கப்பூர்வமான கலந்துரையாடலை வைக்க வேண்டும். கடத்தொழில் அமைச்சர் பல மீனவ சங்கங்கள் கேட்டபோது அவர் எதிர்மறையான கருத்துக்களை அவர்கள் மீனவர்களிடம் கூறிவிட்டு அவர் செல்கின்றார். அதில் மீனவர்களும் பாதிக்கப்படுவார்கள், இந்தியாவுக்கும் இலங்கைக்கும் இருக்கிற உறவும் பாதிக்கப்படும். இப்ப இந்தியாவுக்கும் இலங்கைக்கும் இருக்கின்ற உறவை மேலும் வலுப்படுத்த வேண்டும் என்பதற்கு மாற்றுக்கருத்து எங்களிடம் இல்லை. ஆனால் தாயும் பிள்ளையுமாக இருந்தாலும் வாயிரம் வயிறும் வேறு. நாங்கள் பட்டினி இருந்து கொண்டு எங்களுடைய மீனவர்கள் பட்டினி இருந்து கொண்டு அவர்கள் எங்களோட கடற்பரப்பில் வந்து இறால் நண்டு கணவாய் கடலட்டை போன்றவர்களை பிடித்து செல்வதை அனுமதிக்க முடியாது. ஆகவே இதுக்கு ஒரு நிரந்தர தீர்வை எட்டுவதற்குரிய முயற்சிகள் எடுக்க வேண்டும். அது வெளிநாட்டு அமைச்சினுடைய தலைமையில் அந்த கலந்துரையாடல்கள் நடைபெற வேண்டும் என்பது என்னுடைய கோரிக்கையாக இருக்கிறது. இது தொடர்பாக ஏதாவது முயற்சிகள் எடுத்திருந்தால் அல்லது ஏதாவது எங்களுடைய மீனவர்களுக்கு பாதிப்பு ஏற்படுத்தாத வகையில் அவர்கள் தங்களுடைய கடல் எல்லை உட்பட்ட பிரதேசங்களில் தங்களுடைய வளமையான கடற்தொழில் நடவடிக்கைகளை செய்வதற்குரிய வழிவகைகளை அரசாங்கம் எடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன்.
நாம் இதை பத்தி கிட்டத்தட்ட டாக்டர் ஜெய்சங்கர் வந்த நேரமும் கூட இந்தியன் ஃபாரின் மினிஸ்ட்ரி இதை பத்தி கதைச்சோம். அதே நேரத்தில் ஃபாரின் மினிஸ்ட்ரியில் நீங்க செல்ற மாதிரி மீனவர் அமைச்சரோட அந்த ஆபீசர்ஸ் எல்லாரையும் கூப்பிட்டு ஒரு டிஸ்கஷன் ஒன்று போட்டோம். எங்கட இன்ட்ரெஸ்ட் வந்து வடக்கில் உள்ள எங்கட மீனவர்களை முதலாவது காப்பாற்றிக்கொள்ளும், ரெண்டாவது எங்கட மீனவ சம்பத்களை ரிசோர்ஸஸ்களை எந்தவித ஆபத்தும் இல்லாமல் பாதுகாக்கும், மூணாவது வந்து இதுக்காக ஒரு லாங் டேர்ம் சொல்யூஷன் ஒன்று வரணும். இது அவங்களோட கதைக்கு எப்படி செய்யலாம் சில டிஸ்கஷன்ஸ் போகுது. ஒரு சொல்யூஷனாக அவங்க செல்றாங்க, அங்கிருந்து வரவங்களுக்கு லைசன் ஒன்று கொடுக்கணும். நீ அப்படி லைசன் கொடுக்குறண்டா எவ்வளவு தூரத்துக்கு வரலாம், அந்த லைசன் கிடைக்கிற சல்லியை எங்கட மீனவர்களுக்கு திருப்பி கொடுக்கலாமா, அது எங்கட மீனவர்கள் ஏற்றுக்கொள்வாங்களா என்றத பத்தி நாங்கள் டிஸ்கஸ் பண்ணிக்கொண்டு போறோம். நான் ஏற்றுக்கொள்றோம், எங்கட மீனவர்களுடைய தேவைகளை தான் எங்கட முதலாவது ப்ரையாரிட்டி. அதே நேரம் நாட்டு ரெண்டுக்கும் இடையில ப்ராப்ளம் உண்டாக்கவும் மேலாது. நீ ரெண்டாவது என்ன நடந்தாலும் கூட 2-3000 இந்த போட்டுகள் எதனாலும் வந்து கொண்டுதான் இருக்குது. இனி நாங்கள் நேவியை மலப்பிச்சு தான் கதைச்சோம். நேவியாலயம் சொல்ற இதை ப்ராக்டிக்கலாக எல்லாத்தையும் நிப்பாத்துறது ஏலாது. நாங்கள் எவ்வளவு போட்டாலும் கூட அதுக்கு இடையில அவங்க வந்துட்டு தான் போவாங்க. அதனால நாங்கள் என்ன எதிர்பார்க்கிறோம் சொன்னால், ரெண்டு நாட்டுக்கும் இடையில் ஒரு நல்ல ஒரு டிஸ்கஷன் ஒன்று வந்து ஒரு ஒப்பந்தத்துக்கு வரையலும் என்று சொன்னால், அதை லைசன் பண்ணலும் என்று சொன்னால், இந்தியாவில் உள்ள நேவி மூலம் அவங்க அதை கண்ட்ரோல் பண்ணணும். ரெண்டாவது ஒரு பார்ட்டிக்கு லைசன் கொடுத்தால் அடுத்த பார்ட்டி லைசன் இல்லாதவங்களோட வரத்துக்கு லைசன் உள்ளவங்க விட மாட்டாங்க. அப்ப இன்டர்னலி ஒரு கண்ட்ரோல் ஒன்று வரும். மூணாவது, இதால எங்களுக்கு ஒரு கணக்கு சல்லி கிடைச்சால் அந்த சல்லிய எங்கட மீனவர்களுக்கு பிரிச்சு கொடுத்தால் அவங்களுக்கு ஆபத்தும் இல்லாம போகும். ஆனால் பொட்டன் ட்ரோலிங்குக்கு நீங்க செல்ற மாதிரி எங்கட விரால் எங்கட இதுல பொட்டன் இடம் கொடுக்கறதுக்கு எந்த வித ஏத்தமும் இல்லை. அதனால அப்படி என்ன டிஸ்கஷன் ஒன்று போனால் உங்கள்ட்ட கதைப்போம். உங்களோட டிஸ்ட்ரிக்ட் உள்ள அத்தனை எங்கட லீடர்ஸ் மார்க்கும் கரைச்சி எங்கட மீனவர்களுக்கு ஏற்றுக்கொள்ள கூடிய ஒரு நல்லொரு இதுக்கு வர்றதுக்காக எங்களால் இந்தியத்தை நாங்கள் செய்வோம். உண்மையாகவே நான் ஒரு 2 weeks போது ஃபாரின் மினிஸ்ட்ரியில் இதுக்காக ஒரு டிஸ்கஷன் நாங்கள் வச்சோம் ஃபிஷரிஸ் மினிஸ்டருடன் சேர்ந்து. தேங்க்யூ.
கௌரவ அமைச்சரவர்களே, என்னை பொறுத்தவரையில்
கருமந்தமா அவசங்கரன் காலே அவசங்க
பட தப்பறைதல் என்ன பொறுத்தவரையில கலந்துரையாடல் அவசியம். ஆனால் எங்கட கடல் எல்லைக்குள்ள வந்து இந்திய அழுவப்படகுகளா இல்ல இந்தியன் படகுகளா இல்ல வெளிநாட்டு படகுகள் சைனாவா இருக்கலாம் இந்தியா இருக்கலாம் எந்த படகுகளையும் அனுமதித்து அவர்களுடைய அவர்களுக்கு அனுமதி கொடுக்கிறது என்பதை நான் ஏற்றுக்கொள்ளையில
எங்கட
நிர்ணயிச்சு அதற்குரிய வழிவகளை செய்து கொடுக்கிறோம் என்ன கோரிக்கை. நன்றி.
ஹரிபோமி சத்யபத்மாட்ட.